SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
පක්ෂය හරි අතට අරගෙන 66 වෙනි සංවත්සරය අද ජන බලය හරි අතට අරන් තියෙනවා. එහෙමනම් ඊළඟ අපේ අරමුණ වෙන්නේ රටම හරි අතට ගන්න. ඉදිරි තපවත්වන සියලු මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා මේ සියලු සමාජිකොත් එක්ක අපි කටයුතු කරනවා කියන එක අපි මතක් කරන්න ඕනකම තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිත්‍රවරුනි, රෝසමල් යහනාවක් තුල සතපුණු පක්ෂයක් නෙවෙයි. විවිධ කුමන්ත්‍රණකාරීන්ගේ ප්‍රතිවාදී බලවේගවල ගාමි බලවේග වලට එරෙහිව නැගී සිටපු පක්ෂයක්.
ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය පැවැත්ුණා. මේ සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ සමාජිකයන් සිදු කරපු ප්‍රකාශ හරහා මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් යම් යම් කතා බහ ඇති වෙමින් පවතින කාල සීමාවක්. ඉතින් අපිත් කැමැති අද දවසේදී අපේ සතියේ ශ්‍රී ලංකාවේ පවත්වමින් සමහරහා මේ සම්බන්ධව වෙන කතා බහෙන් අද දවසේ සාකච්ඡාවට මුල පුරන්න. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය හරහා මතුවුණු දේශපාලනික කතා සහ සංවත්සරය පැවතුණු ආකාරය පිළිබඳව දැනගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය පෙරේදා දිනට යෙදලා තිබුණා. නමුත් සැමරුම සිද්ධ වුණේ දවසේ කොළඹ කැම්බල් පිටියේදී. විශේෂඥතුමනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපන්දිනය යෙදලා තිබුණා ඊයේ දිනයට. ඒ අනුව ජන බලය හරි අතට කියන තේමාව ඔස්සේ තමයි මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය වෙනුවෙන් තේමාව සටහන් වෙලා තිබුණේ. ඒ අනුව අපි දැක්කා කොළඹ දෙමටකොට සහ බොරැල්ල කියන ප්‍රදේශ දෙකෙන් ආගමනින් පැමිණලා කැම්බල් පිටියට ඇවිල්ලා තමයි ඒ දවසේ මේ සංවත්සර රැලිය ආරම්භ වුණේ. මැති ඇමතිවරුන් පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එකතු වෙලා හිටියා. විශේෂඥ උනේ දේශපාලන පක්ෂ හා සංවිධාන 42කට ආරාධනා ලැබලා ඒ පිරිස සහභාගී වෙලා සිටීම. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙවණේම හැදුණු වර්තමාන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිසිවකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එමන් නැත්නම් වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසකතුමා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර වේදිකාවට නැග්ගේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ගාමිණී ජයක්‍රම් පෙරරමැතිතුමා, දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා, මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරමින් රවුෆ් හකීම් ඇමතිතුමා, ජාතික හෙළුවරුමේ නියෝජනය කරමින් පාට්නේ චම්පික රණෝක මැතිතුමා ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන 42ක නියෝජිතයින් සංවත්සර උළෙලට සහභාගි වෙලා හිටියා. ජනාධිපතිතුමාගේ මූවින් පිට වුණු බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණු ප්‍රධානම කාරණය තමයි සෞගේ දිනවල හිටපු යුද හමුදාපති ජගත් ජයසූරි මැතිතුමාට එල්ල වුණු යුදාපරාධ චෝදනා පිළිබඳව අවධානයක් තිබුණු නිසා ජනාධිපතිතුමා පැහැදිලිව දැඩි ස්වරයෙන් කියා සිටියා, ජගත් ජයසූරි යුද හමුදාපතිතුමා නෙමේ කිසිදු යුද හමුදාපතිවරයෙකුටවත් රණවිරුවෙකුටවත් අත තියන්න ජාත්‍යන්තරයට ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රකාශය ටිකක් දැනෙන විදිහට සංවත්සර වේදිකාවෙන් සඳහන් කළා. තවත් විශේෂත්වයක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන යෝජනා පහක් විවිධ ක්ෂේත්‍රෝස්සේ ඉදිරිපත් කෙරුණා. විශේෂයෙන් ආර්ථික යෝජනා ඉදිරිපත් කළේ එස්.බී. දිසානායක ඇමතිතුමා. එහි සඳහන් වන තිබුණා 2030 වන විට දුගී භාවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට පෞද්ගලික අංශයේ රාජ්‍යංශයේ සහයෝගය ඒකාබද්ධව අරගෙන විනයගරුක තරගකාරී කාර්යක්ෂම ආර්ථිකයක් ගොඩනගන්න අරමුණු කරගන්නවා කියන ආර්ථික යෝජනා ඉදිරිපත් කළා. ඒකම ජාත්‍යන්තර සමඳතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරේ සරත් අමුදුගම ඇමතිතුමා. ඔහු සඳහන් කරලා තිබුණා අපපක්ෂයේ ජාත්‍යන්තර ප්‍රතිපක්ෂයේ අදටත් අනාගතයටත් බල කඳවුර වලට ගැසී නොවි නොබෙදි පිළිවෙතක් විය යුතුමයි කියන ප්‍රතිපත්තිය ඉඳලා ඉදිරියටත් කටයුතු කරනවා කියලා. ආහාර නිෂ්පාදන සහ පාරිසරික යෝජනා ඉදිරිපත් කරේ සුසිල් ප්‍රේමජය ඇමතිතුමා. ඔහු යම් ආන්දෝලනාත්මක තත්වයක් ප්‍රකාශ නිකුත් කරමින් ඉන්න වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර වේදිකාවේ ඔහු ආහාර නිෂ්පාදන සහ පාරිසරික යෝජනා ඉදිරිපත් කරා. හෙදෝ කියා සිටියේ ජනාධිපතිතුමාගේ 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සම්මේලන අවස්ථාව ඉදිරිපත් කරපු එක්සත් ජාතීන්ගේ සංවිධාන රටවල් 192 පිරිසර සංවර්ධන ලක්ෂ්‍ය කරගෙන ඉදිරිපත් කරපු සමාජගත කරපු වැඩපිළිවෙළම යෝජනා කරනවා කියලා ඔහු සඳහන් කළා. කම්කරු සබඳතා සහ වෘත්ති සමිති යෝජනා ඉදිරිපත් කරේ අදාළ විෂය භාර අමාත්‍යවරය ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා. ඔහු සඳහන් කළා රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට ඉඩ නොදී පෞද්ගලික අංශයට ආධාර කරන රාජ්‍යංශයේ ශක්තිමත් කරගන්න ආපදාවට ලක් වුණු සේවකයන්ට වන්දි ගෙවන පරිදි යෝජනාවන් ඔවුන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දැනට විරැකියාවෙන් ඉන්න උපාධිධාරීන් 25,000ක පමණ රැකියා විරහිතභාවය ගැන අවධානය යොමු කරමින් තමන් යෝජනාව ඉදිරිපත් කරන බව සඳහන් කළා. තරුණ යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපතිවරයා ශාන්ත බණ්ඩාර හිටපු නියෝජ්‍ය අමතිවරයා ඔහු සඳහන් කරපු විදිහට පළාත් පාලන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලබා දීමේදී 30%ක තරුණ නියෝජනයක් ලබා දෙන යෝජනා කරනවා කියලා ප්‍රධාන යෝජනා පහක් 66 වන සංවත්සරයට ඉදිරිපත් කරනවා. ඉතින් ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා වේදිකාවේ කතා කළේ 66 වන සංවත්සරය වෙනුවෙන්. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තු කාරණා මා කලින් සඳහන් කරපු ආරාධනාව හිටපු හමුදාපතිවරයා කියා කිසිදු හමුදාපතිවරයෙකුටවත් කිසිම රණවිරුවෙකුටවත් අත තියන්න තමන් ඉඩ දෙන්නේ නැහැ, එල්ටීටීඑන් සල්ලි ගන්න එන්ජිඕවලට ඕන විදිහට තමන් නටන්න සූදානම් නැහැ කියලා ජනාධිපතිතුමා දැඩි ස්වරයෙන් සඳහන් කළා. ඒත් එක්කම පක්ෂයට වර්තමානයේ එළවන චෝදනා පිළිබඳවත් ඔහු කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP එක්ක වැඩ කරනවා කියන චෝදනාව ඔහු කිව්වේ UNP එක්ක වැඩ කරාට UNP විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20%ක පමණ ප්‍රමාණයක් තමයි ඡන්ද දීලා තමයි ජනාධිපතිවරයා බවට තමන්ව පත් කරගත්තේ. එහෙම නොවුනනම් අද රට තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නය ඔහු පැමිණිලා ඉන්න සම්භෝගයේ බැහැව්වා. ඒ විතරක් නෙමෙයි ඔහු කිව්වේ තමනුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජාත්‍යන්තරයෙන් රටට තිබුණු අභියෝගවලට මුහුණ දෙමින් ඒ රටවල් වලට ගිහිල්ලා අපි පක්ෂ දෙක එක ප්‍රතිපත්තියක ඉඳලා එක මතයක ඉඳලා වැඩ කරන්න සූදානම්, මේ නිසා රට කරගෙන යන්න අපිට උදව් කරන්න ඉඩ දෙන්න කියලා තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා කියන දේ ජනාධිපතිතුමා කිව්වා. සමහර රාජ්‍ය නායකයෝ තමන්ට පෞද්ගලිකව කතා කරලා කියලා තිබුණා රට ඉදිරියට කරගෙන යන්න අපි උදව් කරන්නම් කියලා කිව්වා කියන ප්‍රකාශය ජනාධිපතිතුමා වේදිකාව ඉඳලා කිව්වා. ඉතින් ඔය අනුව තමයි 66 වන සංවත්සරය නිමාවටපත් උනේ. ඉතින් ඒත් එක්ක මතුවෙන අනිත් කාරණේ තමයි දිරුක්ෂි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ පාර්ශවයට ආරාධනය කරේ කොහොමද කියන කාරණේ
ඔව්, 66 වෙනි සංවත්සරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආවේගශීලීව සිදු කරපු කතාවෙන් කොටසක් මම දැන් ඉදිරිපත් කරන්න කැමති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අද සමහර අය චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් කරනවායි කියලා. එක්සත් ජාතික පක්ෂයත් සමග සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ එදා මම පොදු අපේක්ෂකයා විදිහට. එක්සත් ජාතික පක්ෂයේ සහ අනිත් පක්ෂවල විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 120%කට ආසන්න සංඛ්‍යාවක් මට ලැබිලා මේ රටේ ජනතාව මාව 62,000,000කට වැඩි සංඛ්‍යාවකින් ජනාධිපතිවරයාට පත් කරගත්තා. 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත් කර නොගත්තා නම් මේ වන විට මේ රට තිබෙන්නේ කොතනද කියන එක සියලු ජනතාවගේ හෘද සාක්ෂියෙන් අහන්න කියලා මම කියනවා. මම සභාපති වෙන්න කලින් පක්ෂ මධ්‍යමකාර සභාව රැස් වුණාම ගොළු වෙලා ඉන්නේ. මම අහනවා මේ ඉන්න මැතිඅමතුරුන්ගෙන් බොරුද කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙවෙයි, ඔය අද කතා කරන සම සමාජ කොමියුනිස්ට් මහජන එක්සත් පෙරමුණ ඒ සියලු නායකයොත් කටාරින්නේ නැහැ, සද්ද නැතුව ඉන්නවා. තමුන්නාන්සේලාට හොඳට මතක ඇති, තමුන්නාන්සේලාම මට උසුළු විසුළු කරන අදත් ආප්ප කතාව. ඔය ආප්ප කතාව දවසේ සියලු දෙනා ආප්ප ගහලා තේබීලා තිබිච්ච රැස්වීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකින්ගේ රැස්වීම. එතෙන්දී මගේ හිටපු නායකතුමා ඇහුවා දැන් මැතිවරණයට යන්නේද ලෑස්ති නේද කියලා. ඔය සන්ධානයක නායකෙක්වත් ඒකට ඔහු කිව්වේ නැහැ, කට ඇරියේ නැහැ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරපුවාමත් සමහර අයට පුරුදු නැහැ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුල භුක්ති විඳින්න. මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහත්මයා පිළිබඳව ප්‍රශ්නයක්. ජගත් ජයසූරියටවත් මේ රටේ කිසිම හමුදාපතිවරයෙකුට, මේ රටේ කිසිම රණවේරයෙකුට අත තියන්න මම ලෝකයේ කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා. LTTEට සම්බන්ධකම් තියෙන LTTEෙන් සල්ලි ගන්න NGO කියන විදිහට මම නටන්න ලෑස්ති නැහැ කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා.
ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ 66 වෙනි සංවත්සරයට සමගාමීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොරවක සහ දෙනියාය ප්‍රදේශාශ්‍රිතව පැවැත්වුණු යම් කිසි වූ සම්මේලනයකට සහභාගී වෙලා මේ සංවත්සරය පිළිබඳව යම් අදහස් දැක්වීමක් සිදු කළා කියලා. ඒ සම්බන්ධව ඔබට වාර්තා වෙන තොරතුරු මොනවාද?
අලුත් පක්ෂය පොහොට්ටුව පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම දෙකක් ඊයේ දිනේ පැවැත්වලා තිබුණා. එක් රැස්වීමක් හක්මන ප්‍රදේශයේ, අනෙක් රැස්වීම දෙනියාය ප්‍රදේශයේ තිබුණේ. දෙනියායේදී ඔහු මේ සම්බන්ධයෙන් කතා කළා. මේ වෙලාවේ අපේ පක්ෂයේ 66 වෙනි සංවත්සරයේ පැවැත්වෙන වෙලාව. නමුත් අපිට ආරාධනා පත්‍රය ඔප්පු ආකාරය පිළිබඳව තමන්ට සෑහීමක් නැහැ. එතුමා කියන විදිහට පක්ෂයේ අර ඉන්නවද යවනවද වගේ පක්ෂයක ඉඳලා තමයි මේ ආරාධනා සිද්ධ කළේ. තමන්ට 31 වෙනි දරය තමයි පක්ෂ සංවත්සර රැකීමට එන්න කියලා ආරාධනා කළේ. නමුත් ආරාධනා පත්‍රය ලැබෙනකොට තමන්ට පළවෙනි දවුණා. ඉතින් ඒ වෙනකොට තමන් තව වැඩ දාගෙන තිබුණා. පක්ෂයේ සමහරුන්ටත් ආරාධනා ලැබුණේ පළවෙනිදා. තවමත් ආරාධනා නොලැබුණු පිරිසක් ඉන්නවා කියන දේ ආරාධනා කිරීම සම්බන්ධයෙන් කතා බහ වෙච්චෙන්ද ඔව් කතා කළා. ඉතින් විශේෂත්වය තියෙන්නේ 66 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ දවසේ හිටපු ජනාධිපතිතුමා පක්ෂ අනුශාසකතුමා හිටියේ පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම වලට සහභාගී වෙලා.
ඔව් හිටපු ජනාධිපතිවරයා ඒ රැස්වීමට සහභාගී වෙලා තමන්ට විධිමත්ව ආරාධනා නොකිරීම පිළිබඳව එක්තරා ආකාරයකින් චෝදනා මුඛයෙන් කතාබහ කරනවා අපි දුටුව.
අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයි. අද අපේ සම්මේලනේ තියෙනවා. අපිට ආරාධනාව හම්බුනේ මට 31 වෙනිදා වැ. ඒක මගේ අතට ලැබුණේ පළවෙනි. අපේ සමහර මන්ත්‍රීවරුන්ට ලැබුණේ පළවෙනිදා. සමහරවල් තාම නැහැ. ඉතින් අපි කොහොමද යන්නේ? අපිට එන්න එපා කියලා මොනවද කියන්නේ? වැලිමිටියෙන් අල්ලනවා කියලා ලිස්සල යන්න. එහෙම කට්ටිය නෙවෙයි අපි. පැරදිච්ච අයුන්ට අවතිකම් දීලා උංග යොදා ගන්නවා අපිට බණි. මේ අය හරියට කතා කරන්නේ දැන් මගේ යටතේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු වෙලා හිටියේ නෑ වගේ.
ඒත් සමගම මනෝජ් අපි මෙහිදී විශේෂයෙන් කතාබහට ලක් කළ යුතුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර වාතාවරණය මේ වෙනකොට පවතින්නේ කොයි ආකාරයකද කියන කාරණාව. මොකද අපි ගිය සතියෙත් ඊට කලින් සතියෙත් මේ සම්බන්ධව පුංචියට මතුණු යම් යම් සිදුවීම් පිළිබඳව කතාබහ කළා. සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඌට එරෙහිව ගෙනෙන්නට බලාපොරොත්තු වන විශ්වාස භංගයක් හා සම්බන්ධ වන ආරංචි පිළිබඳවත් අපි කතාබහ කළා. ඔබට මතක ඇති. ඉන් අනතුරුව මේ සතිය වෙනකොට අපිට කනින් කොනින් විවිධ ආරංචි මතුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිසක් පක්ෂයෙන් නෙරපීමට අවශ්‍ය වන විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ 66 වෙනි සංවත්සරයෙන් අනතුරුව පක්ෂයේ සූදානම් කියලත් මේ සම්බන්ධව මොනවද අපිට වාර්තාවන තොරතුරු මනෝජ්?
එහෙම ප්‍රකාශයක් මේ වන විට කරලක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද ඉල්ලේ මම නැත්තම් සම්දානෙන් ඡන්ද ඉල්ලලාපු 7 දිනෙකගේ නම් වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් මේ ගැනත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා, රංජිත් සොයිස මන්ත්‍රීවරයා, කුමාර් වෙල්ගම මන්ත්‍රීතුමා, පවිත්‍ර වන්නේආරච්චි මන්ත්‍රීතුමිය, රෝහිත් අබේගුණවර්ධන මන්ත්‍රීතුමා, දිලුම් අමරුගම මන්ත්‍රීතුමා කියන අය ඒත් එක්කම දැනටමත් විනය පරීක්ෂණ බොහෝ දුරට ඉවර කරලා තිබෙනවා කියලා විශ්වාස කරන පුත්තලම දිස්ත්‍රික්කයේ සරත් නිශාන්ත මන්ත්‍රීවරයා මේ හත් දෙනාට එරෙහිව තමයි මේ තත්ත්වය ක්‍රියාත්මක වෙන්නේ. කොමුණත් මේ තත්ත්වය සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය විශේෂයෙන් ජෝන් සෙනවිරත්න ඇමතිතුමා, සුසිල් මරියබජයන්ත ඇමතිතුමා වැනි අය පක්ෂයකට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත ගමනක් යන්න ඕන කියන ඉල්ලීම සිද්ධ කරද්දී ඒ විතරක් නෙමෙයි අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාත් කිව්වේ පක්ෂයේ ඉදිරියට යන්න ඕන 2020 මැතිවරණයකට යනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ මෙහෙම සමගි සම්පන්න ගමනක් තමයි ඉස්සරහට පක්ෂයක් විදිහට ජයග්‍රහණය කරනවා යාදුත්ත කියලා ජේෂ්ඨෝ ඉල්ලීම් රැසක් කරලා තිබුණා. එවැනි මොහොතක තමයි මේ විනය පරීක්ෂණ පිළිබඳව කියවෙන්නේ. අපි දැක්ක මාධ්‍යත් වාර්තා කරලා තිබුණා මෙවැනි තත්වයකට ගියොත් යම් කලකිරීම් මත තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධ විපක්ෂයේ පැත්තට යාවි කියන දේ ඒ ප්‍රකාශය බොහෝ දෙනෙක් සිද්ධ කළා. කොහොමත් අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සමග ටිකක් වෛරී ස්වභාවයෙන් ඉන්නවා කියලා නිකුත් කරන ප්‍රකාශත් එක්ක පෙන්න තියෙනවා. සමහරු දැඩි ස්වරයෙන් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා කියද්දි ඊට නොදෙවෙනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ එහෙම එපා කියලා සඳහන් කරනවා. කොහොමනත් මේ තත්වයන්ට හේතු වෙලා තිබෙනවා බිම්මට්ටමේ පාක්ෂිකයෝ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කරන ඉල්ලීම් එතකම බරපතල බලපෑම් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් එක්ක ඉන්නවද කියන තීරණය සම්බන්ධයෙන් විමසා බැලිය යුතුයි කියලා මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තිබුණා මේ ඒ තත්ත්වවල ප්‍රතිඵල. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා කරන පාලනයෙන් ඉවත් වෙන්න ඕන කියලා කණ්ඩායමක් ඉල්ලීම් කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් මන්ත්‍රීවරුන් පිරිසක් තදබල විදියට කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳව පක්ෂ දෙකේ තියෙන පරස්පරතා හේතුවෙන් තවදුරටත් අපිට ඉන්න බෑ කියන කාරණේ. ඒත් එක්කම සෞදරට තාණ්ඩුව ඉන්නවද නැද්ද කියලා සොයා බලමින් ඉන්න මැති ඇමතිවරු කණ්ඩායමක් පිළිබඳව ඔබත් දන්නවා. අපිත් මීට කලින් කතා කරා. ඒ අතර හිටියා ටීබී ඒකනායක ඇමතිතුමා, නිමල්ලංස නියෝජ්‍ය ඇමතිතුමා, සුසන්ත පුංචි නිලමේ නියෝජ්‍ය ඇමතිතුමා, දුලිප් පුජේසේකර, නිශාන්ත මුතුවෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, අරුන්දික ප්‍රනාන්දු, සුමේදා ජී ජයසේන මේ කණ්ඩායම ඔවුන් දෙසැම්බර් 31 වෙනිදායින් පස්සේ අපි මොකක්ද කරන්න කියලා තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ මේ සඳහනේ ගිවිසුම් කාලය අවසන් වෙනවත් එක්කම අපි ආණ්ඩුවෙන් යන්න ඕන කියලා ප්‍රධාන වශයෙන් කතා කරපු කණ්ඩායම තමයි මේ කණ්ඩායම. නමුත් ජනාධිපතිතුමා කිව්වා අපිට තව ටික කාලයක් දෙන්න, අපි දෙසැම්බර් 31 වෙනිදා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගමු කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ තමයි මේ විනය පරීක්ෂණ පිළිබඳව කතා වෙන්නේ. කණ්ඩායමක් පක්ෂ එකතු කරන්න හදනවා, තව කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න යනවා. මේ දෙක පෑහෙන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි තවදුරටත් මේක ඉන්නවද නැද්ද කියලා කල්පනා කරනවා කියලා තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිරිසක් කතා කරමින් ඉන්නවා. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඇතුළේ තත්ත්වය.
පළාත් පාලන පනත පිළිබඳව වන විශේෂිත කතාබහක් ඇති වුණා දැන් සතියකට කලින්. මේ පනත 20 වන සංශෝධනය විදිහට තමයි එළියට ආවේ සියලුම පළාත් පාලන ආයතනවල ඡන්දය එකවර පැවැත්විය යුතු යන යෝජනාව සමගින්. අපි දැක්කා පසුගිය සතියේදී කතානායකවරයාගේ අත්සන සනිටුහන් කිරීමත් සමගින්ම මෙය නිල ලේඛනයක් බවට පත්වන අයුරු. ඉන් අනතුරුව මේ 20 වන සංශෝධනය හා සම්බන්ධව වාර්තාවන තොරතුරුත් අපි ඊළඟට ඔබෙන් දැනගන්න කැමැති මනෝජ්.
20 වන සංශෝධනය කියලා කියන්නේ අලුත් ආණ්ඩුව පිහිටවෙද්ද විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙද්දී ජනතාවට දුන්නු ප්‍රබල පොරොන්දුවක්, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයේ ප්‍රබල බලාපොරොත්තුවක්, 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න විශේෂයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොපැකිලිව අත ඉස්සුවේ 20 වෙනි සංශෝධනයෙන් නැතිවරණ ක්‍රමය වෙනස් කරයි කියන බලාපොරොත්තුවත් එක්ක. නමුත් අලුත් ආණ්ඩුව පිහිටවල දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් පොරොන්දුව ඉෂ්ට වෙලා නැහැ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ පළාත් සභා සප්පලත් පාලන ඇමතිවරයා ෆයිස මුසප්පා ඇමතිවරයා. ඉතින් මේ දිනවල කතාබහට ලක් වෙනවා පළාත් පාලන ඇමතිවරණය සම්බන්ධයෙන්ුත් පළාත් සභා ඇමතිවරණය සම්බන්ධයෙන්ුත් කොහොමද 20 වන සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. අපි දැක්කා වාද විවාද මැද ඒකාබද්ධ විපක්ෂයේ වෙනස් කිරීම් යෝජනා සංශෝධන වැඩි ප්‍රමාණයක් මැද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ 50% උපත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉතින් ඒක ලිඛිත ලියවිල්ලක් බවට නෛතික බලය ලැබෙන්නේ දිලෝක්ෂිත සඳහන් කරපු විදියට කතානායකවරයාගේ අත්සන ඉදුණයි පස්සේ. ඉතින් මේ කටයුත්ත පහුගිය බ්‍රාස්පෙන්දු දවසේ 5:15 කතානායකවරයා ඔහුගේ අත්සන තිබ්බා පාර්ලිමේන්තුවේදී. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔහු ප්‍රකාශයක් කරා මැතිවරණයේ ජනතාවගෙන් අපි ගත්තු ජනවරමට අනුකූලව අපි අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්න ජනතාවට දීපු පොරොන්දුවේ අනුව තමන් ඉෂ්ට කරපු බවත්, මින් ඉදිරියට ධනය බලය මුදල් තියන අය වෙනුවට ගමේ වෙද මහත්තයාට මේ ගොවි තැන් කරන පුද්ගලයාට ගොවියට කම්කරුවට තමන්ගේ කොට්ටාසේ නියෝජනය කරන්න පුළුවන් තත්ත්වයක් මේ අනුව ඇති වෙනවා කියන ප්‍රකාශය කතානායකවරයා මීට අත්සන් තබලා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. කොමනත් ඒ අනුව මැතිවරණ කොමිෂන් සඳහන් කරා දෙසැම්බර් 9 වෙනිදාට කලින් ඡන්දෙ තියන්න පුළුවන් වෙයි පළාත් පාලන ඡන්දෙ. දැනටමත් ඒකාබද්ධ විපක්ෂයේ කියන විදිහට ජනතාවගේ පරමාධිපත්‍ය බයට එමන් නැත්තම් මැතිවරණ සඳහා තියෙන අයිතිය උල්ලංඝනය කරලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් ජනතාවත් බලාපොරොත්තු තියාගත්ත මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියනකොට දෙසැම්බර් 9 කලින් ඡන්දෙ තියන්න පුළුවන් කියලා. නමුත් ප්‍රායෝගික ගැටලුවක් මතුවෙලා තියෙනවා. අපොස සාමාන්‍ය විප්ල විභාගයේ ආරම්භ වෙන දෙසැම්බර් 12 වෙනිදා ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් වරයා ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා විභාග පැවැත්වෙන පාසල් දෙසැම්බර් 9 වෙනිදා වෙනකොට විභාග දෙපාර්තමේන්තුව යටතට පවරන්න කියලා. ඒ මොනොත් දෙසැම්බර් 9 වෙනිදා ඡන්ද තිබුති ඒක කරන්න බැරි වෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගේත් අවධානය කෙරෙහි යොමු වෙලා තිබුණා. ඒ අනුව රජයේ පාසල් 9 වෙනිදා විභාග දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඕන හින්දා ජනවාරි මාසය දක්වා ඡන්දේ කල්යයි කියන විශ්වාසය තියෙනවා මේ පළාත් පාලන ඡන්දේ. ඉතින් ඒකපද විපක්ෂයක් මේ ගැන මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරලා තිබුණා. තවත් 53ක් තියෙනවා මහනගර සභා පනත, නගර සභා පනත සහ ප්‍රාදේශ සභා පනත. මේවට සංශෝධන ගේන්න ඕන කියලා ආණ්ඩුව පාර්ශ්වයෙන් කියලා තියෙනවා. ඒ අනුව මේ ඡන්දනේ කියන කාලෙට තියන්න වෙන එකක් නැහැ, ජනතාව රැවටීමක් තමයි සිද්ධ කරේ කියලා අපි දැක්ක ඒකපද විපක්ෂය නියෝජනය කරලා ඩලස් සලහත්තුරුම මන්ත්‍රීතුමා මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරනවා. කොහොම වුණත් ඒ පනත සම්මත කරපු වෙලා විශේෂ භාර ඇමතිවරයා ෆයිස මුසප්පා ඇමතිවරයා කිව්වේ මේ පනත් සංශෝධනය කරන්න තියෙනවා තමයි, ඒත් මැතිවරණය කල් දාන්න මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔහු ප්‍රකාශ කළා. ඉදිරියේ තමයි නීතිමය තත්ත්ව සහ ප්‍රායෝගික තත්ත්ව මතුවන විට මේ ඡන්දය තියන්න පුළුවන්ද කියන කාරණේ, කවුරුද ඡන්දය තියන්නේ කියන කාරණේ අපිට නිශ්චිතවම පැහැදිලිවම දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
හැබැයි මනෝජ් ජගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් පසුගිය සතියේදී එක්තරා ජනහමුවකදී යම් කිසි වුණගියක් කළා. ලබන වසරේදී මේ පළාත් පාලන ඡන්දය පවත්වන්නට බොහෝ දුරට ඉඩකඩක් තියෙනවායි කියලා.
දැන් මනාප පොරයක් තියෙනවා. කෝටි ගණන් වියදම් කරන මන්ත්‍රීවරයෙක් වෙනවා. තෑගි දෙනවා, ඔරලෝසු දෙනවා, ඒවා මේවා දෙනවා. ඉතින් හැම එක්කෙනා මේ තෑගි අරගන්නවා, කනවා, බොනවා, ඔක්කොම කල්ලා ගිහින් තමන් කැමති පක්ෂයට අන්තිමට ඡන්දය දෙනවා. ඒක ඇතුළේ දේශපාලන විශාල දූෂණයක් ආවා. ඒ නිසා අපි කිව්වා ජනාධිපතිතුමත් කිව්වා, අමත් කිව්වා, ශ්‍රී ලංකා නිදා එක්ස ඔක්කොම කිව්වා. අපි තව අලුත් ක්‍රමයකට යනවා. මිශ්‍ර ඡන්ද ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කරන්නට අද අපි විවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙන 20 වෙනි සංශෝධනය. ඒක ක්‍රියාත්මක කළා අපි එක දිනයක සියලු පළාත් සභා ඡන්ද පවත්වන්නට බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්න කැමතියි. අවුරුද්දක් තුලදී නැත්නම් එන අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ ඡන්ද අපි පවත්වනවා.
එතකොට දැන් මේ පළාත් සභා පනත පිළිබඳවත් අපි ටිකක් කතා බහ කළ යුතුයි. අපි කලින් සතියේත් කතා බහ කළා පළාත් සභා පනත එක් එක් පළාත් සභාවලදී විවාදයට ගන්න අවස්ථාවේදී ඇති වුණු ගාලගෝට්ටි පිළිබඳව. ඇතැම් පළාත් සභා මේ පිළිබඳව වන ඡන්දය විමසීම කල්තබන් ලැබුවා මේ අර්බුදකාරී වාතාවරණය හමුවේ. ඒ අතරතුරදී අපි තුටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක මේ සම්බන්ධයෙන් කරලා තියෙන ප්‍රකාශයේ මේ කැබිනට් සාමූහිකත්වය බිඳින බවට වන චෝදනාවකුත් ඔහුට එල්ල වුණා සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට. මේ වගේ නොයෙකුත් චෝදනා මැද්දේ පළාත් සභා පනතත් පසුගිය සතියේදී විශේෂ අවධානයකට ලක්වමින් තිබුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. මෙහි අලුත්ම තත්වය මොකක්ද දැන්?
දැන් නැවතත් පරාජයට පත් වුණු පළාත් සභාවලට පනත නැවත සම්මත කරලා එවන්න කියලා හරවා යවීමක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. කොමුණක් මේ පනත සම්මත කරගන්න ගිහිල්ලා දකුණු පළාත් සභාවේදී සෙන්කෝලේ 4ට කැඩුනා. බස්නාහිර පළාත් සභාවේදී මේක මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා වැසිකිළි සංගවල තියාගත්තා. බස්නාහිර පළාතේ කොමත් මේ සෙන්කෝලේ පැහැරගෙන ගිහිල්ලා සභාව කටයුතු අවුල් කරේ ඒකාබද්ධ විපක්ෂය. නමුත් දකුණු පළාත් සභාවේ සෙන්කෝලේ පැහැරගෙන ගිහිල්ලා මේ අපහසුතාවයට පත් කළ එක්සත් ජාතික පක්ෂය. ඉතින් විවිධ පක්ෂ විවිධ ආකාරයෙන් මේට විරුද්ධ වෙන ආකාරයක් අපි දකින්න තියෙනවා. ඉතින් එක එක පක්ෂවල ස්ථාවරයක් සඳහන් කළා. ඔබත් දැන් සුසිල් ප්‍රේමජයන් ප්‍රමිතිවරයා පිළිබඳව බොහෝ දිනකගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔබත් ඒ ගැන අවධානය යොමු කරපු නිසා ඔහුගේ ප්‍රකාශයකුත් මම සඳහන් කරලා යන්න. ඔහු ප්‍රසිද්ධිය කියලා තිබුණා 20 වෙනි සංශෝධනයේට මේ තත්ත්වය යටතේ තමන් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් ඉතාමත් ධනාත්මක ස්ථාවරයකින් දැද්දි සුසිල් ප්‍රේමජයන් ප්‍රමිතිවරයා ඍජුව කියනවා ඔහු මේ පනතට ඡන්දෙ දෙන්නේ නැහැ හිටපු මහා ඇමතිවරයෙක් විදිහට කියලා. ඔහුගේ අදහස් වලින්ම කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැහැ මේ තත්ත්වය යටතේ ඡන්දෙ දෙන්න. පළාත් සභාව විසිරු වීමේ දිනය තීරණය කරන එක, ඒත් එක්කම ඡන්දේ පැවැත්වීමේ දිනය තීරණය කරන බලය පාර්ලිමේන්තුවට පැවරීම බරපතල ගැටලුවක් කියලා තමනුත් මහා ඇමතිවරයෙක් වෙලා හිටපු වෙනදා මේ තත්ත්වයට එකඟ වෙන්න බෑ කියලා ඔහු කියනවා. ඔබට මතකයි ඔහු බස්නාහිර පළාත් සභාවේ හිටපු මහා ඇමතිවරයෙක්. ඉතින් උතුරු සහ නැගෙනහිර පළාත් සභාව ඇරුණම අනිත් පළාත් සභාවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සතුව තියෙනවා. ඉතින් එවැනි තත්වයකදී මෙවැනි සංශෝධනයක් ගෙන්නේ කාගේ දේශපාලන උවමනාවටද කියලා ඔහු ප්‍රශ්න කරනවා. ඉතින් ඒ බලයත් එක්සත් ජාතික පක්ෂය ලබා ගන්න කරන ඒ සඳහා යොදන උපක්‍රමයක් විදිහට තමයි ඔහු දකින්නේ. කොහොමුණත් ආණ්ඩුවේ නියෝජිතයින් මේ ගැන අදහස් දක්වල කියන්නේ මේ මැතිවරණ එකම දිනයක පැවැත්වීම සම්බන්ධයෙන් වන පනතට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් විශේෂයෙන් ආණ්ඩුකාරවරුන් මහා ඇමතිවරුන් පළාත් සභා සම්බන්ධයෙන් තීන්දු ගන්න ජනාධිපතිවරයාට තියෙන බලතල අහිමි වන තත්වයක් කියලා තමයි හඳුන්වන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන එක ගැන තමන් එකහෙලා එකගයි. නමුත් මේ පනත යොදාගෙන මැතිවරණ නියමිත දිනයක පවත්වන්න නැතුව මැතිවරණ කල් දාන එක තමයි මේකෙන් කරන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේකට ඡන්ද දෙන්නේ නැහැ කියලා ඔවුන්ගේ පර්ශයෙන් ඔවුන් සඳහන් කරලා තියෙනවා. උතුරු පළාතේ මහා ඇමතිවරයාත් කියලා තියෙනවා පළාත් සභාවල බලය කප්පාදු කරන එකක් තමයි මේ පනත හරහා සිද්ධ වෙන්නේ. ඒ නිසා පළාත් සභාවට මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්න බෑ, ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් අහලා බලන්න ඕන කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් පළාත් සභා කීපයකදීම මේ පනත පරාජයට පත් වුණා. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් කියලා පත් කරපු ඌව පළාතේ මහා ඇමතිවරයාත් මේ පනතට විපක්ෂව ඡන්දය දීලා පනත පරාජයට පත් වුණා. ඉතින් මේ පළාත් සභාවලට නැවත මේ පනත හරවා යවීමක් සිදු කරලා තියෙනවා. සම්මත කරලා එවන්න කියලා. එවැනි තත්වයක තමයි පළාත් සභා සම්බන්ධයෙන් වන විසිවර සංශෝධනයේ තත්වය වාර්තා කරන්න තිබෙන්නේ.
දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සර උත්සවය පිළිබඳව කතා බහ කරද්දී මනෝජ් ඔබත් සඳහන් කළා ජනාධිපතිවරයාගේ මුවින් පිට වුණු කාරණාතරින් ප්‍රමුඛස්ථානයක් සහ විශේෂිත අවධානයකට ලක්ුණේ හිටපු යුදහාමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් කියලා. මේ කතාව පසුගිය සතියේදී දෙස් විදෙස් මාධ්‍ය උණුසුම් කරපු කාරණාවක් බවට පත් වුණා. ඒ කාරණාව විමසනට මත්තෙන් මා පුංචි මතක් කිරීමක් කරන්න කැමැති අපේ ආදරණීය ආසන්නන්ට. අපි ගිය සිකුරාදා, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ පළවෙනිදා, අපේ හැම සිකුරාදාවම ඔබට සමීප කරන ලෝවටා විදෙස් විත්ති සංග්‍රහයෙන් මේ පිළිබඳව අන්තර්ජාතිකව වාර්තා වන කරුණු සාකච්ඡා කළා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. එහිදී අපි සාකච්ඡා කළා විදෙස් රටකදී මෙවැනි වූ චෝදනාවක් ගොනු කිරීමට තියෙන නෛතික බලපෑම් මොනවද, අන්තර්ජාතික යුද අධිකරණයට යම් කිසි වූ පුද්ගලයෙකු රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සතු නීති රීතීන් සහ ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව පිළිබඳවත් ඔබට ඒ සාකච්ඡාව මගහැරුණා නම් අපගේ වෙබ් අඩවියේ තියෙනවා www.sbs.com.au/sinhalese web අඩවියට යන්න. පුවත් සහ විශේෂාංග කියන කොටසට ඇතුළු නොතින් ඔබට පුළුවන් මේ විශේෂාංගයෙන් අන්තර්ජාතිකව අපි මේ සම්බන්ධයෙන් මතුවුණු කාරණා සහ අවධානයට ලක්ව යුතු කාරණා පිළිබඳව කරපු සාකච්ඡාවට නැවත වතාවක් සවන් දෙන්න. හොඳයි, මම කැමති ශ්‍රී ලංකාව තුළ මොන වගේ කතා බහක්ද මේ වෙනකොට තියෙන්නේ කියලා දැනගන්න ඔබෙන්.
ජගත් ජයසූරිය හිටපු යුදහාමුදාපතිවරයා සම්බන්ධයෙන් වන කතාව මේ වන විට ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු යුදහාමුදාපතිවරයා වටේ තමයි ගැටිලා තියෙන්නේ. ඔහු සඳහන් කරා ජෙනරල් ජගත් ජයසූරිය එවකට යුද්ධයේ පැවති කාලේ විශේෂයෙන්ම ඔහු වවුනියා වාක්‍යාපතිවරයා විදියට කටයුතු කරේ. ඔහුට පවරලා තිබුණේ බංකර් පෙළ බලාගන්න එකයි, සැපයුම් කටයුතු තමයි ඔහුට පවරලා තිබුණේ. ඒ කාලෙත් පැමිණිලි ලැබිලා තිබුණා ඔහු යම් යම් අපරාධ සිද්ධ කරා කියලා. ඒ අපරාධ මොනවද කියලා පොඩි ඉඟියක් ඔහු දීගෙන ගියා. ඔහු යටතට පත්වන ඇතැම් පිරිස් අත්අඩංගුවට නොගෙන යම් යම් අපරාධ කරනවා. අන්න එහෙම තමයි ඔහු සඳහන් කළේ. ඒකේ ලොකු අරුතක් අභ්‍යන්තරයේ ගැබ්බෙලා තියෙනවා කියලා බැලු බැල්මට අපිට පේන්න තියෙනවා. ඔහු කිව්වේ මේ සම්බන්ධයෙන් විධිමත්ව කවුරු හරි පරීක්ෂණයක් සිද්ධ කරනවා නම් ඔහු සාක්ෂි දෙන්න කැමති, ඔහුලඟ තොරතුරු තියෙනවා. ඒ කාලේ ජගත් ජයසූරියව හමුදාපතිවරයා බවට පත් කරන්න කියලා පිටපු රජයේ කටයුතු කරද්දී තමන් ඊට විරුද්ධ වුණා. ඊට වඩා ජ්‍යෙෂ්ඨ තව 17 දෙනෙක් මගේ හැරලා තමයි ජගත් ජයසූරිය හමුදාපතිවරයා බවට පත් කරේ. මේම චෝදනා තියෙන කෙනෙක් නිසා ඔහුව ඒ තනතුරට පත් කරන්න එපා කියන ඉල්ලීම පෞගිය රජයෙන් ඔහු කරා කියලා කියනවා. ඒත් එක්කම මාධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්න හමුවේ උසනාන් කරේ ලංකාවේ අධිකරණ පද්ධතියකින් මේක විභාග කරන්නේ නැත්නම් සමහර විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරි ආරක්ෂක කවුන්සිලයේ හරි එවැනි ආයතනයක් මැදිහත් වෙලා මේකට එරෙහිව ක්‍රියාත්මක වෙයි. එවැනි තත්ත්වයකදී ඔහු ජගත් ජයසූරිය ජෙනරල් ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි දෙනවා කියලා. ඉතින් ලංකාවේ වර්තමානයේ මතුවලා තියෙන තත්ත්වය අනුව දේශපාලනිකව ආණ්ඩු පක්ෂයට ඉතාමත් අවාසි සහගත ප්‍රකාශයක් තමයි මේ ප්‍රකාශය. අපි දැක්කා ඒ ප්‍රකාශයත් එක්ක සියලු කණ්ඩායම් සක්‍රිය වෙනවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ මේට එරෙහිව කතා කරනවා. විශේෂයෙන් අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමතිවරයා ඔහුත් සඳහන් කළේ ජෙනරල් ෆොන්සේකාට තමන්ට ඕන විදිහට ප්‍රකාශ සිද්ධ කරන්න පුළුවන්, තනි පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් නවත්වන්න අපිට පුළුවන් කමක් නැහැ, නමුත් පක්ෂයක් විදිහට සියලු රණවිරුවන් සම්බන්ධයෙන් අපි බලා ගන්නවා කියන ප්‍රකාශ කරා. දැන් ජනාධිපතිතුමත් 66 වන සංවත්සර වේදිකාවේ ප්‍රකාශයම කරනවා. ඊයේ දිනේ පෙරේරා දිනේ පැවැත්විච්ච මාධ්‍ය හමුවකදී මහින්ද සමරසිංහ අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් සඳහන් කළා රණවිරුවන්ට කිසිවක් වෙන්න තමන් ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් නේකාබද්ධ විපක්ෂය මේ ගැන අදහස් පළ කරනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂතුමා ජනාධිපතිතුමත් කියලා තිබුණා ඕක තමයි පොන්සේකාගේ හැටි කියලා. කොහොම වුණත් මේක ටිකක් බරපතල සත්‍යයක්. ජෙනරල් ජගත් ජයසූරියත් මේ සම්බන්ධයෙන් ලංකාවට ඇවිල්ලා මාධ්‍ය හමුවේ අදහස් දක්වලා කිව්වේ විදුලි පුටු, යුද අපරාධ චෝදනා වගේ දේවල් නැහැ කියලා මේ ආණ්ඩුව ප්‍රකාශ කරත් එහෙම නැහැ නෙමෙයි ඒවා තියෙනවා කියන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ කියලා ඔහු ඍජුව මාධ්‍යයට ප්‍රකාශ කළා. විශේෂයෙන් මේ ආණ්ඩුව ඔහු බ්‍රසීලයේ තානාපතිවරයා බවට පත් කරලා තිබුණේ එවැනි තත්ත්වයක ඉඳලා ඇවිල්ලා රජය මේ කරන ප්‍රකාශ ඒ තරම් පිළිගන්න බැහැ කියන අදහසක් තමයි ඔහු සඳහන් කළේ. මේ යුද අපරාධ නඩුව මෙහෙවමින් ඉන්නේ කාලෝස් ෆර්ඩිනන්ඩස් කියන නීතිඥවරේ. ඔහු ගෝතමාලා, ආජන්ටිනා, චිලි කියන රටවල අන්තර්ජාතික යුද අපරාධ අධිකරණවල නඩු මෙහෙවපු කෙනෙක්. ඉතින් ඔහු තමයි මේ තත්වය විශේෂයෙන් ඉදිරියට අරගෙන යන නීතිඥවරයා. ජෙනරල් ජගත් ජයසූරිය මේ චෝදනා හමුවේ පැනලා ගියා කියන තමයි ඔවුන් සඳහන් කළේ. නමුත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ නිල ප්‍රකාශිකාව මහේෂ් කොළොන්නේ සඳහන් කළේ එහෙම පැනලා යාමක් නැහැ, ඔහුගේ නිල කාලය අවසන් වෙලා තියෙන්නේ, ඒ නිසා ඔහු ලංකාවට එනවා කියලා. ඉතින් අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් කියන්න දෙන්නේ යුද අපරාධ චෝදනා එල්ල වුණේ ජෙනරල් ජගත් ජයසූරියට උඩාට මේ වන විට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් නිසා ඔහු වටාගුණු වෙලා දේශපාලනික කාරණයක් වගට මේ වන විට ඒක ලංකාවටත් වෙලා තියෙනවා.
ඔව්, හිටපු යුද හමුදාපතිවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශ ආන්දෝලනාත්මකයි පසුගිය සතිය පුරාම. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බොහොම චෝදනාත්මක මුඛයෙන් මේ සම්බන්ධව කතා බහ කළා.
රජ කාලේ මේ වගේ රාජද්‍රෝහී ප්‍රකාශයක් කරා නම් උල තියෙනවා. හෙට එන්න පුළුවන් ෆොන්සේකාගෙන් යුද අපරාධ සාක්ෂි තියෙනවා කියලා ඊළඟ චෝදනාව ජෙනරල් චාගිකාල්ලගේට. එහෙම නැත්නම් ශමිනු සිල්වට ජගත් ජයසූරියව පාවල දීලා ඊළඟට බිලි දෙන්න හදන්නේ සේනාධිනායකයව නම් ආරක්ෂක ලේකම් නම් මේ විදිහේ තුට්ටු දෙකේ මිනිස්සුන්ටද මේ රටේ ජනතාවට ඇමතිවරු කියලා කියන්න සිද්ධ වෙලාද? විජේදාස රාජපක්ෂ හම්බන්තොට වරාය විකුණන එක වැරදි කියලා කිව්වම ඒක සාමූහික වගකීමට එරෙහිව යාමක් කියලා ඒ මිනිස්සයාගේ ඇමතිකම උදුර ගන්නව නම් මේ ඡන්ද 5000ක් කරන් අන්නත්තාර වෙලා හිටපු සරත් පොන්සේකට දීපු ඇමතිකම මේ විදිහේ රාජද්‍රෝහී ප්‍රකාශයක් මත ගන්න බැරියයි, පියවරක් ගන්නෙ නෑ කියන්නේ ආණ්ඩුවේ මතයට එකඟයි කියන්නේ.
හැබැයි ආණ්ඩුව නියෝජනය කරමින් ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළා. හිටපු හමුදාපතිවරුන් දෙදෙනා වෙන ජගත් ජයසූරිය සහ සරත් ෆොන්සේකා අතර තියෙන මේ විරසකයේ සමතයකට පත් කරන්න ක්‍රියා කරනවා කියලා
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමත් ජෙනරල් ජගත් ජයසූරිය මැතිතුමත් මේ රටට ශාල සේවයක් කරපු නිලධාරි ජනාධිපතිතුමත් අපිත් ඔකට මැදිහත් වෙලා මේ තියෙන ගැටුම निराකරණය කරන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ කාටවත් දැනට චෝදනා කරන්න පුළුවන් කියලා මෙයාට මේ යුද අපරාධ වැඩි තියෙනවා කියලා.
කතාව අවසන් කරමු සයිටම් සම්බන්ධ වන අලුත්ම තොරතුරු වලින්. අලුතෙන්ම දැනගන්නට තියෙන කතාව තමයි සයිටම් සම්බන්ධව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමර්ශනය සඳහා අලුත් කමිටුවක් පත් කරන ලැබව වාර්තාවකු දින 10ක් ඇතුළත බාර දෙන්නට නියමිතයි කියලා. මේ කමිටුවේ ඉන්නේ කවුද, වාර්තාව සැකසමින් පවතින්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණුත් ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
මේ වන විට තත්වය තමයි මේ පිළිබඳව සයිටම් සම්බන්ධයෙන් නිදි ක්‍රියාමාර්ග යෝජනා කරන කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ ප්‍රධානත්වය දරන නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා, ඊට අමතරව නීතිපතිතුමා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහත්මයා, එතෙක්කම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මහාචාර්ය මොහන්ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඩීසී දිසානායක කිනායගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරලා දවස් 10ක් ඇතුළත ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් සයිටම් විරෝධීන් දැඩි හඬක් නගනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපියන්ට තමන්ගේ අත්වලින් ලියුමක් පවා යවලා තියෙනවා. මේක රජයේ ප්‍රතිපත්තියේ සයිටම් ඉස්සරහට කරගෙන යනවා, ඒක අවශ්‍ය කරන්නේ හැකියාවක් නැහැ කියලා. දැන් මෙවැනි අය එක්ක කොහොමද සයිටම් සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කියලා සයිටම් විරෝධීන් හඬ නගනවා. අපි දැක්කා හිටපු වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයාත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති රයන් ජයලත් බලන්න රක්ෂිත බන්දනාගාරයට ගියා. ගිහිල්ලා එන ගමන් ඔහු කිව්වේ ඔහුට අවසන් සමය සැනසීමෙන් ඉන්න පුළුවන් මේ සටනට මූලිකත්වය දීලා රජයේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් මෙහෙමනම් කටයුතු කරන්නේ මේ රජයේ පෙරලා දාන්න ඕන කියලා ඔහු ප්‍රකාශයක් කළා. ඒ ආකාරයට තමයි සයිටම් සම්බන්ධ අලුත් කතාබහ මේ වන විට ලංකාවේ දේශපාලන සහ මාධ්‍ය කරලියේ රැව් දෙන්නේ.
මනෝජ් ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු සමුච්චය අප වෙත සමීප කිරීම පිළිබඳව මේ සතියේදීත්. අපි හැමනම් හමුවෙමු ලබන සතියේ සඳුදා නැවත වරක්. ආයිබෝවන් ඔබට බොහොම ස්තුතියි.
ආයිබෝවන් බොහොම ස්තුතියි විලක්ෂි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.